මේ විදර්ශනා කරන කොට හරි සත්‍යපට්ඨාන ඉන්න චිත්තානුපස්සනාව ඉන්න කොට හරි දිග කාලයක් ඉන්නකොට දැන් තේරෙනවා මේක මට මම අහනව නෙමෙයි මට ඇහෙනවා කියලා. මම උදාහරණයක් ඉදිරි ගත්තා.
එහෙමයි.
එතකොට මට ඇහෙනවා කියලා ඒ ඇහෙන තැනදී එතකොට තව ඇතුළට ගැඹුරට ගියාම මේ තේරෙන්න පටන් ගන්නවා ඇති වෙනවා නැති වෙනවා විතරයි. ඒකම දුක පොඩ්ඩක් අඩු වෙනවා ටික ටික ටික. ඒ හා සමානව අඩු වෙගෙන යනවා.
එහෙමයි.
එතකොට එතන මට නිකන් තේරුණ විදිහ තමයි වෙනහස මේ ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කොහොමාරි මොනම හරි විදිහකට ඒ කියන්නේ පොඩ්ඩක් හරි තේරෙනවා. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම එහෙම තේරුණාට එතකොට දුකත් ලෝකයේ මත තියෙන දෙයක් කියලා දුක අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒක හරි දෙයක්ද එහෙම නැත්නම් ඇත්තටම බුදුන් වහන්සේ කියවේ දුකත් මේ ලෝකෙම දුක මත පිහිටලා තියෙනවා කියලා. එතකොට ලෝකෝත්තර ධර්මයක් නෙමෙයි දෙක.
ඔය එක නම් හොඳ ප්‍රශ්නයක් අතරම. හැබැයි අර දැන් කියපු විදිහට දැන් නැත්ත කියලා බලන එකේ ප්‍රශ්නයක් නෑ සාමාන්‍යයෙන්. හැබැයි එතන පොඩ්ඩක් බලන්න ඕනේ දැන් යමක් ඇත කියනකොට අපිට පැවැත්ම කියන්නේ අපිට මේ යමක් හමු වෙනකොට ප්‍රශ්න ටික ගැන අපිට අදහසක් තියෙනවනේ කියන්නේ මොනවා හරි තියෙනකොට තියෙන ප්‍රශ්න ටික.
ඔව්.
හැබැයි අර අපිට පොඩ්ඩක් අර ටිකක් අල්ල ගන්න අමාරු වෙන්නේ මොනවා හරි නැති වුනහම ප්‍රශ්නයක් තියෙනවද කියන එක. මම සරල උත්තරයක් දෙන්න කියන්නම් මොනවා හරි නැති වුනහම කියන්නේ ඇති නැති භෝගය ඇති ඇති දෙය නැති වුනහම නැති දෙය ඇති වෙනවා. එතකොට ආයෙක නැති වෙලා නැහැ. එතකොට විදර්ශනා කරනවා කියලා ඇති නැති බව බලන එකෙන් එතන විදර්ශනාවක් නෙමෙයි අතර වෙන්නේ සමතයක් වෙන්නේ. එතන දිගටම පැවැත්ම තුල තමයි එතන තියෙන්නේ මනස.
ඔව්. හැබැයි මම කිව්වේ එතනින්ම නෙමෙයි ස්වාමීන් වහන්සේ.
එහෙමයි.
ඒ කියන්නේ මේ දැන් අර දැන් ගොඩක් සියුම් වෙද්දී ඔතන විදර්ශනාව හරි මට මොකද්ද හරියට කියලා තේරෙන්නේ නැහැ. මම චිත්තානපස්සනාව හරි. එතකොට එතන ඒ මම හැදලා තියෙන්නේ මගේ දිහාවට. එතකොට වෙන්නේ මට ඇහෙනවා නම් ඒ ඇහෙනදී ඒ මම කරන දෙයක් නෙමෙයි මොන හරි ධර්මතාවයක් උඩ ඇහෙන දෙයක්. එතකොට ඒ ඇහෙන දේ තව සියුම් වෙන තැනදී අර ගොඩක් වෙලාවට මේ අර දේවයක් වගේ තමයි ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා වෙවි ජීවිතේ හැමම ගලාගෙන යනවා.
එතකොට ඒක තමයි අදහස් කරේ අර උදේවයක් වගේ ඇති වෙනව නැති වෙනව කියන එක නෙමේ උදේවවි කියන්නේ. එතන ඇති වෙන නැති වෙන ස්වභාවය කියන එක ගත්තහම තියෙන්නේ ඇති බවක්ම තමයි. ඒකේ තියෙන උච්චාවචනයක් විතරයි නැති බව කියන්නේ. උදේවවි කියන්නේ ඒ වගේ තැනකට නෙමේ.
ඔව් ඔව්. ඔව් එදා මට බුවන්සේ අර මයික් එකකද ජොයින් වුණා. ඒකෙදී මට ඒක හොඳට තේරුණා. ඒ අර මේ
ඒ සහ ඒකන අය පොයින්ට් අවුට් කරපු එකේ මෙහෙම තැනක් මට තේරුණේ දැන් එතන මම පැත්තට හැරෙනවා කියනකොට එතන හැමතිස්සෙම දැන් උද්‍යව්‍ය කියන එක උද්‍යව්‍ය කියන ස්වභාවය අහුවෙන ඔබ්සර්වර් කියන එක පවතිනවනේ හැමතැනම. එහෙම වුණොත් නේ උද්‍යව්‍යයක් තුල ඉන්නවා කියලා කියන්න පුළුවන්.
ඔව් ඔව්.
ඇත්තම එතන ඇත්තම අයියා කතා කරන්නේ අර උද්‍යව්‍ය කියන ඔබ්සර්වේෂන් එක ගැන. එතනදී අමතක වෙලා තියෙනවා ඔබ්සර්වර් ඉන්නවා කියන එක.
ඒක මම ඉන්නවා කියන මම හොඳට මේ කියන්නේ සිහිය ඊට පස්සේ හැමදේම හොඳට ફોકસ වෙනවා ඇතුළට. හැබැයි එතන
ඇත්තම පැවැත්ම කියන්නේ උද්‍යව්‍ය ටික නෙමෙයි අර ඔබ්සර්වර් කියන එක තමයි ඇත්තම පැවැත්ම.
ඔව් මම ඉන්නවා කියන එක හොඳට දැනෙනවා. ඒ කියන්නේ හැමදේම වෙන සියල්ල සිහිය තියෙනවා. ඒ කියන්නේ කොහොම දැනෙනවා.
ඔය එක තමයි. එතන අර මම නිකන් සරල කතාවක් කියනකෝ දැන් අපි මොනවා කරත් අන්තිමට මේ ඒ වෙන සිද්ධිය දැනෙනවනේ.
ඔව්.
ඒ හැගෙනවනේ. ඒ කියන්නේ විඤ්ඤාත මට්ටමක් තමයි එතන හම්බෙන්නේ.
ඔව්. ඔව්.
පැහැදිලි.
ඔව්. ඔව්.
ඒකෙදි මම දැන් අදහස් කරේ ඔය කරන ප්‍රතිපදාව නතර කරන්න මොකක්ද මේ? ඔය ප්‍රතිපදාව තමයි අත්‍තරම මේ අර හිතේ තියෙන මේ චංචල බව අඩු කරලා ඒ කියන්නේ මනස හොඳට පුතුල කරන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න තියෙන හොඳ තැනක් ඔය කරන ප්‍රතිපදාව. හැබැයි ඒක කරමින් මේ අර දැන් ඔය විදිහට දැන් ප්‍රශ්න කරන එක නැත්නම් ධර්මයේ ශ්‍රවණය කරන එක ඒක හොඳට කරන්න. එතකොට තව ටිකක් අර දැන් තමන් ගිහිල්ලා තියෙන ස්ටෙප් එකට ඉස්සරහට තව යන්න පුළුවන් වටපිටාවක් හම්බෙයි. අතර මේ අද මම කල්පනා කරේ පොඩ්ඩක් මේ දැන් හැමෝම මං හිතන්නේ දැන් මම දන්නේ හැමෝම මේ සම්බන්ධලා ඉන්න හැමෝම මේකට දිගටම හිටියද නැද්ද කියන එක. හැබැයි දැන් මුලින් නම් වගේ හිටපු කට්ටියට පොඩි උපනිශ්‍රයක් වෙන්නත් මම පොඩක් බැලුවේ අර මූලික අර බේසිස් ටික පොඩ්ඩක් මේ පෙන්නලා ඊට පස්සේ පොඩ්ඩක් කරා නම් මම හිතන්නේ තියෙන ප්‍රශ්න වලට ලොකු විසඳුම් ටිකක් එයි. අපි එහෙම පොඩක් බලමු. එතකොට මේ ඒ ඒකෙන් ප්‍රශ්න තිබ්බොත් අපි ආයෙ කතා කරමු.
ආ ස්වාමීනි
සර්. ප්‍රියංක රයි මේ අය අන්මියුට් කරලා හිටියා නම් හරිනේ.
හරි ප්‍රියංකරනි.
හරි මේ ප්‍රශ්න දාලත් ඕන නැහැ. මම කල්පනා කරේ අර පොඩ්ඩක් දැන් මේ ඔය ඇත්ත නැත්ත ස්වභාවයයි ලෝකය ගැන කියන ස්වභාවයයි පොඩ්ඩක් අර මූල් ටික විස්තර කරලා දුන්නා නම් මේ අදහසක් ගන්න පුළුවන් නේ.
ඔව් ස්වාමීනි දැන් සේකරන් ගොඩක් වටිනවා.
මේ එතකොට කවට හරි මේ ඒ ටිකේ පොඩි ප්‍රශ්න තියෙනවා නම් ලියා ගන්න පුළුවන් හින්ද අපි අර කතා කරපු ප්‍රවැත්ම නම්ම නම් ඔක්කොම ටික පොඩ්ඩක් අහුවෙන්න මම කියන්නම්. එතකොට මේ හොඳට අහන්න හොඳේ හොඳට අහුවට පස්සේ මේ මම කියන්නේ අනිත් කට්ටිය හොඳට අහන්න ප්‍රියංකරයි මන් තියාගන්න. එතකොට ප්‍රශ්නයක් මට එයාගෙන් ගන්න පුළුවන් හින්ද මේ එතන තමන්ට ඕන ප්‍රශ්නේ හරියට ආවේ නැත්නම් මේ කිසියක් ප්‍රශ්නයක් නැහැ අවින්ද වගේ මේ කතා කරලා අපි මේ කරමු. මම ස්ක්‍රීන් එක පොඩක් ෂෙයා කරනවා මේ එතකොට පොඩ්ඩක් බලන්න පුළුවන් හින්ද හැමෝටම පේනව නේද? පේනවද?
පේනවා අපේ අඳුරනේ.
ඔව් මෙහෙමයි. දැන් මේ ලෝකය කියන එක ගත්තොත් පේනවද මගේ අඳුරේ?
ඔව් අපේ අඳුරනේ.
ලෝකය කියන එක ගත්තොත් එක එක විදිහට නිර්වචනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕක ස්කන්ධ විදිහට, ආයතන විදිහට, ධාතු විදිහට, අටලොස් ධාතු විදිහට ඔය විදිහට පරයයන් හුඟක් තියෙනවා විස්තර කරන්න. නමුත් අපි අර හැමෝටම තේරෙන විදිහට ලෝකය කියන එක මම පොඩ්ඩක් ගන්නම් මෙතනට හැමෝටම තේරෙන්න. අපිට ලෝකය කියලා හම් වෙන ස්වභාවයක තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ස්වභාවය සහ සිතුවිලි කියන ස්වභාවයනේ. හරි මම මේ දැන් මේක පොඩ්ඩක් පෙන්වන්න මම මේක තැනකට කොටු කරනවා විතරයි. එතකොට ඕනනම් කෙනෙක් හිතනවා නම් තේරුම් ගත්ත හැකි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන ස්වභාවය බිහි වෙනකොට වේදනා සංඥා සංකාර ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයටම ආයෝන්නම් පොදුවේ ගන්න පුළුවන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධේනොත් මේ ලෝකෙම තමයි විශ්සර ගන්නේ. මේ කියන්නේ ලෝකය සමාන කරලයි මේ පෙන්වන්නේ. නැතුව ලෝකයේ කැලලක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම නෙමෙයි. ලෝකය සමානයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. ලෝකය සමානයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්වභාවය. නැතුව ලෝකයේ තියෙන කැලලක් නෙමෙයි විශ්සර ගන්න. ඒක දෙරනේ.
ඔව්.
මම මෙතන මෙහෙම පොඩ්ඩක් කොටු කරන්නම් දැන්. හරි දැන් මේ අපි ගමු දැන් මම මෙතන ආයි අදහස් කරන්න ගන්නේ මෙන්න මේ අර අපි මේ ටිකේ ඉඳන් කතා කරපුවර මේ සෙල්ෆෝන් එකේ උපමාව මම පොඩ්ඩක් කියන්නම්. ඒ කියන්නේ දැන් ඔන්නෝ සෙල්ෆෝන් එකක් තියෙනවා නම් අපි ගමුකෝ කෝල් එකක් කියලා ඔහොම එක. අපිට හිතෙන්නේ මේ කෝල් එක ආවට පස්සේ තමයි මේක රින් වෙන්න ගන්න කියලා අපි කතා කරපු එකනේ. එතකොට තමයි දැන් අපිට හිතෙන්නේ මේ කෝල් එකේ පැත්තනේ දැන් මේ උපමා හැටියට බල වෙන්නේ. يعني කෝල් එක මතනේ ෆෝන් එක රින් වෙන එක තීරණය වෙනවා කියලා අපිට හිතෙන්නේ.
ඔව්.
අනික කටි පොඩ සවුන්ඩ් මේ වැහුවා නම් හරි මයික් එකනේ. අහනවනේ මේක?
අහනවා අපේ ආදරනේ.
හරි. දැන් අපි කතා කරපු විදිහට නිකන් සාමාන්‍යයෙන් ගත්තහම ඕන ගේට් හිතෙන්නේ කෝල් එක නිසා තමයි ෆෝන් එක රින් වෙන්නේ කියලා.
අපේ
හොඳට බැලුවොත්
තනක චුට්ටක් කතා කරලා යන්න. මේක දැන් මේ මාතෘ සම්පර කට්ටියත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේක කෙටියෙන් ගත්තම මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එක සමානනි කරේපු හන්සි ලෝකෙට.
එහෙමයි.
ඔව්. දැන් ඕක ගොඩක් කට්ටිය දැන් අර ඔබ හන්සි කිව්වා මේක මේ සම්පූර්ණයෙන් මේකට සමාන කරා. දැන් අර රූපේ ඒ කොටස් නෙමෙයි මම මේ කියන්නේ කියලා.
ඔව්.
දැන් කට්ටිය දැන් ලෝකෙ අඳුරගන්නේ මේ රූප කියන කොටසෙන් නෙමෙයිනේ. රූපයනේ විස්තර කරන්නේ අපි අර ඒක පොඩ්ඩක් ඔබ හන්සි තාජුට්ටක ඒක විස්තර කරලා ගියා නම් මම හිතන්නේ තවත් චුට්ටක් පැහැදිලි වෙන්නේ. දැන් පුටුව කියලා
අපිට මම එතනට තමයි පොඩ්ඩක් මේ සෙල්ෆෝන් එක උපමාවෙන් කියන්නේ නැතුවේ. ඒ කියන්නේ දැන් අපිට හිතෙන්නේ මෙහෙමයි. දැන් මම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තෙත් දැන් අපිට ඕන තරකට මේක හැමෝම දන්නත් ඉඳා. සාමාන්‍යයෙන් අපිට දැන් හිතෙන්නේ කෝල් එක ආවම ෆෝන් එක රින් වෙනවා වගේ අදහසක් නිසා අපිට හිතෙන්නේ දැන් මේ පංචස්කන්ධ විග්‍රහය ගත්තාම මේ රූපස්කන්ධය කියන එක මේ බාහිරින් ආවහම හිත ඇතුලේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාම කොටස තියෙනවා වගේ අදහසක් තමයි අපිට
තියෙන්නේ.
ඔව්. ඔය වගේ අර්ථයක් නේ අපිට තියෙන්නේ. එතකොට තමයි අර මජ්ජේ සූත්‍රය අතරගෙන ඕනයි ති රූපාන්තය ඔහොම බාහිරයි නාමාන්තය අභ්‍යන්තරයි කියලා එහෙම බෙදා ගන්න හදන්නේ. හ්ම්. හැබැයි දැන් ඔය ඔක්කොම නිර්වචන පොඩ්ඩක් බැලුවා නම් දැන් අපේ තියෙන දෘෂ්ටි පොඩ්ඩක් කඩා ගන්න පුළුවන් මේ වගේ තැනක. ඒ කියන්නේ මෙන්න මෙහෙම ෆෝන් එක නම් හරිද මේ පැත්තෙන් කෝල් එක එනවා වගේ කියලානේ අපිට හිතෙන්නේ. ඒ කෝල් එක ෆෝන් එකට ආවට පස්සේ රින් වෙනවා. එතකොට තමයි ෆෝන් එක මේ වැඩ කරන විදිහත් يعني ෆෝන් එක වැඩ කරනවා කියලා තේරෙන්නේ කෝල් එක ආවම වගේ තමයි අපිට අදහස තියෙන්නේ. එන්නේ එතකොට බර තියෙන්නේ කෝල් එකට.
ෆෝන් එක.
හරිද? මේ විදියට හිතනකොට තමයි අපිට හිතෙන්නේ දැන් මේ ෆෝන් එක වගේ තමයි අතර මම උදාහරණ ගන්නම් හිත මෙතනට ගන්නකො ඇහැ කියන එක මේ උදාහරණට කියන්නේ හරි දැන් එතකොට තමයි අපිට හිතෙන්නේ ඇහැට රූපයක් වැදුනහම මේ ඇහැ ඉපදෙනවා සමහරවිට මෙන්න මේකට ගන්නම් මං ඇහැ හොඳේ හිතනේ මේ ඇහැ ගන්නම් මෙතන හිත කියන එක සම්බන්ධයි හොඳ මෙතන ගන්න මල කියන එක රූපය කියලා ගන්නකො මෙතන හරි පැඩලුන්නේ නැහැ මං කිව්වේ
නෑ
හරි මෙතන තියෙන්නේ ඇහැ මෙතන තියෙන්නේ මේ රූපය කියන එක ගන්න අපිට දැන් හිතෙන්නේ මේ රූපය පේනකොට ඇහැ ඉපදෙනවා ඊට පස්සේ මේ රූපය පේන්නේ නැත්නම් හරි රූපය මෙතනින් අයින් කරොත් මේ ඇහැ කියන එක නිරෝධ වෙනවා වගේ එකක් ඒක හරියට මේ පළවෙනි උදාහරණය හැටියට කෝල් එක එනකොට ෆෝන් එක ඔන් වෙනවා කෝල් එකක් එන්නේ නැත්නම් ෆෝන් එක සම්පූර්ණයෙන් ඕෆ් වෙලා තියෙනවා කියන අදහසක් තමයි අපිට තියෙන්නේ එතකොට තමයි අපි මේ උද්‍යව්‍ය කියලා මේ 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 මල පේනකොට ඒක උදා වෙනවා මල කියන එක මේ තමන්ගේ විෂන් එකෙන් අයින් වෙනකොට මේ ස්වභාවය වැය වෙනවා කියලා ගන්න. ඒ කියන්නේ අපිට හිතෙන්නේ පෙනීම කියන එක ඒ මොහොතේ උදා වෙනවා රූපයක් අල්ලගෙන ඊට පස්සේ ඒ රූපය අයින් වෙනකොට ඒ අර පෙනීම කියන එක අයින් වෙනවා කියලා.
ඔව්.
ඒ අදහසක් නේ අපිට තියෙන්නේ. එතකොට තමයි දැන් අපි ඔය නිර්වචනය කරගන්නේ ඔය උදා වෙන වැය වෙන විදිහ මෙනෙහි කරන්න පුළුවන් කියලා. ඇත්තම දැන් ඔය මම කියපු සිද්ධිය ගත්තනම් ඇත්තම ඕක හිතට තේරෙනව නේද මේ උදා වෙන එක සහ වැය වෙන එක. ඉගෙන මලක් පේනකොට උදා වෙන ස්වභාවයත් ඒ මල කියන එක යෙදෙන්නේ නැති වෙනකොට ඒ පෙනීම කියන එක වැය වෙනවා කියන එක මනසට ගන්න පුළුවන් එහෙම ගත්තොත්
පුළුවන්.
පැහැද මං කියන කතාව?
ඔව්.
හරි මං ඔන්න ඔතනින්ම පොඩ්ඩක් මං පෙන්නන්නම් ඔකේ තියෙන ගැටලුව. අපි ගමුකෝ මෙහෙම. ඇහැ තියෙනවා. හරිද? කනක් තියෙනවා. නාසය ඔහොම ටිකක් අරගෙන. හරි. ඇහැට මලක් පේනකොට මේ ඇහැට මලක් පේනකොට හිතට තේරෙනවනේ පෙනීම දැන් උදා වුණා කියලා.
ඔව්.
හරි. එතකොට මල අයින් වෙනවා මල අයින් වෙනකොට අපි හිතමු කාට සද්දයක් ආවා කියලා. එතකොට අපිට මේ හිතටම තේරෙනවා පෙනීම කියන එක වැය වෙනවා කියලා. ඊට පස්සේ කන කියන එකේ සද්දේ අල්ලනකොට එතනදි තේරෙනවා සද්දේ උදා වුණා. ඊට පස්සේ නාසිර මොහොත තේරෙනවා කාට සද්දේ වැය වුණා. උදාහරණ දෙනවනේ.
ඔව්.
දැන් මෙතනින් බැලුවාම මේ හිතට උදයවගේ කියන එක පැහැදිලි වෙලා තියෙනවනේ. උද්‍යාවේ පැහැදිලි වෙලා තියෙනවා කියන්නේ අනිත්‍ය සංඥාව හරියට ක්‍රියාත්මකයි කියන එක නේද උද්‍යාවේ හරියට තේරෙනවා කියන්නේ තේරෙනවා කියන්නේ දැන් බැලු බැලමට නම් අපිට තේරෙන්නේ හැට රූපයක් වෙනකොට උදා වෙන බැ වෙන ස්වභාවය මෙනෙහි කරන එකත් ඛණ්ඩ සද්දයක් යනකොට උදා වෙන බැ වෙන මෙනෙහි කරන එක තමයි මේ උද්‍යාවේ කියලා. ඇත්තරම උද්‍යාවේ නම් ඔතන අහුවෙන්නේ අනිත්‍ය බවනේ හමු වෙන්න ඕනේ.
අනිවාර්යයෙන්ම.
ඉතින් අනිත්‍ය ධර්මතාවය හමු වෙච්ච මනසකට නේ උද්‍යාවේ හම්බෙන්නේ. දැන් මෙතන හොඳට බලන්න. මෙතන ඇහැට මල පේන කොටත් කනට සද්ද ඇහෙන කොටත් නාසයට මොන හරි ගඳක් දැනෙන සුවඳක් දැනෙන කොටත් මෙතන තේරෙන්නද එක දිගට මේ හිත කියන එක තමයි යෝක ඔබ්සර්ව් කරන් ඉන්නේ කියලා. එතකොට තේනවද මේ හිත කියන එක අනිත්‍ය බවකද පවතින්නේ නැත්නම් නিত্য ස්වභාවයකද පවතින්නේ කියන එක?
ඔව්. මෙතන තේනවා සමනස ඒක අනිවාර්ය
නিত্য ස්වභාවය. එතකොට තේනවද මෙතන මේ අපි මේ උඩින් අනිච්චයි කිව්වට අපි මේ අනිච්ච බව අල්ලගන්න හිත නිච්චයි. ඒ කියන්නේ ස්ථිරයි.
ස්ථිරයි.
එතකොට තේරෙන්නේ නැද්ද ඇත්තටම බැලුවාම අනිච්ච බව අල්ලගන්න ඕනේ මෙන්න මේ පැවැත්ම තුල මිසක් මේ ඇහැ ඉස්සරහට පෙනිලා අයින් වෙන රූපයක් සම්බන්ධව නෙමෙයි. මේ උදාහරණයට හිත පේනකොට මෙතන හිතක් නෙමෙයි හොඳේ. මේ අදහස ගන්න.
ඔව් හරි.
පැහැදිලි. හරි එතකොට දැන් එතනින් පොඩම හිතන්න තේරෙන්නේ නැද්ද? ඒකෝල රූපස්කන්ධයක් ඇවිල්ලා නාම ටික පහළ වෙලා ඊට පස්සේ රූපස්කන්ධය අයින් වුණාට නාම ටිකත් වැය වෙනවා. එහෙමගේ අදහසක් නෙමෙයි මේ තියෙන්නේ. මෙතන හොඳට බැලුවොත් තේරෙයි මේ නාම රූප මේ නිච්චතාවයේ තියනවා කියන්නේ නාම රූප සක්‍රිය වෙලාමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතන පංචස්කන්ධය සක්‍රිය වෙලාමයි තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? අසකනාසය දිව ශරීරයේ සක්‍රිය වෙලාමයි තියෙන්නේ මනස පැත්තේ. පැහැදිලි වුණාද ඒක?
ඔව් මම තේරුණා ඒක. දැන් අපිට ඔය සිද්ධිය අපි දැන් අර වහන්සේට කලින් උදාහරණයක් දුන්නා කාර්කයේ සිද්ධිය තියෙන කාර්කයේ එලාම මේ කියන්නේ එලාම එක ඔන්නලා තියෙන වෙලාවක ඔය වැඩේම නෙවෙන්නේ දැන් අපිට ඕක අනිත් පැත්තට ගත්තොත්
මේ ආ වීඩියෝ එක ඔන්නලා තිනවා මේ වසන්ත GD කියලා ඒක පොඩ්ඩක් ඕෆ් කරනහ
ස්වාමීන් වහන්සේ ප්‍රශ්න එතනදී පොඩි ප්‍රශ්නයක් අහන්න ඉක්මනට.
ඔව් අහන්න නෑ ඒක මේ ප්‍රශ්න ඉක්මන් වෙන්න ඕනේ ඒක අවුල තියෙනවා අහන්න.
නෑ එතන ස්වාමීන් වහන්සේ කිව්වේ ආයතන 6 හිතට දැනෙන විදිහට සක්‍රියයි කියලා.
ඔව් ඒක තමයි මම කිව්වේ ඔතන මම ඔය කිව්වේ උපමාව හරිද? එතන අදහස ගන්න මේ අපිට හිතෙන්නේ ආයතනයක් හට අරගෙන ආයතනයක් නිරුද්ධ වෙන වගේ එකක් නේ.
එහෙමයි.
හැබැයි මම අර මුලින්ම ඇඳලා පෙන්නුවා නේද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන්නේ ලෝකය කියලා.
ඔව්.
එතකොට තේරෙනවද මනස මේ මනසට නම් මේක අහුවෙන්නේ මනස නියතව පවතිනවා කියන්නෙම ලෝකය නියතව පවතිනවා කියන එක.
මනස නියතව පවතිනවා කියන එක
මනස මම මේ උදාහරණයට කිව්වේ ඒ කියන්නේ මෙහෙම ගන්නකො ඔය හැමදේම වෙන එක
කා ඔය ඇත මහන්සිය ඒක
එතන මම කිව්වේ දැන් මේ අස්සහ ප්‍රශ්නෙට මෙහෙම ගන්නකො ඔය මනස කියන එක මම ගත්තේ පොඩ්ඩක් අතන උදාහරණයට හැබැයි මේ ඔතන ඔය හැමදේම උදා වෙන බෑ වෙන බව ස්වභාවය මං කියන එක අහුණාද?
ඔව් අහුණා ස්වාමීන් වහන්සේ ඩිස්ටර්බන්ස් ටිකක් තිබුණාද අහුණා.
ආ අනුරාධ වීරසිංහ කියලා ඒකේ පොඩක් කැමරාව ඕෆ් කරන.
ස්වාමීන් වහන්සේ දෙවන සම්මයි ෂෙයරින් ඕෆ් වෙලා තියෙන්නේ.
ඔහොම ෂෙයරින් ඕෆ් කරායි. හරි මේ සම්බන්ධන කට්ටිය පොඩ්ඩක් අවධානයෙන් පොඩ්ඩක් තමන්ගේ මේ ෆෝන් මේ මයික් එකයි පොඩ්ඩක් කැමරාවයි පොඩ්ඩක් ටෙස්ට් මේව කරගත්තා නම් හරි නැත්නම් ටිකක් අමාරු වෙනවා කියන හරි මේ උදා වෙන වැය වෙන ස්වභාවය ආයතනයක් ඉපදලා නුද්ද වෙනවා කියන ස්වභාවය ඔය ඔක්කම ස්වභාවය තමන්ගේ මනසට තේරෙනව නේද? يعني තමන්ට ඒක තේරෙනව නේද? මෙහෙම වෙනවා කියලා.
අවසන්නත්
ස්වාමීන් වහන්සේ අවසරයි මට පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?
අහන්නත්. හලෝ.
මේ දැන් අපිට ওই උදා වෙන වැයෙන එකට වඩා අපිට දැනෙන්නේ දැන් අපි උදාහරණයක්ම කියමුකෝ. අපිට දැන් පුටුව පේනවා. ඊට පස්සේ පුටුව ඇති වෙනවවත් නැති වෙනවත් පේන්නේ නැහැ. ඊට පස්සේ තව කෙනෙක් කතා කරන එකක් ඇහෙනවා. ඊට පස්සේ තව දෙයක් දැන් මට නම් හිතෙන්නේ අපි උදා වෙනවත් මන් දන්නේ නැහැ අපිට අපේ මගේ මට නම් දැනෙන්නේ දැන් එකක් තියෙනවා ඊළඟට තව එකක් එනවා ඊළඟට තව එකක් එහෙම දෙයක්
එනවායි මාම කියපු පොයින්ට් එක තමයි ඇත්තම අපේ අත්දැකීම නමුත් දැන් අපි උද්‍යව්‍ය කියලා එකක් දන්නවනේ අපි අහගෙන හරි දැනගෙන හරි හොයලා හරි දැන් අපිට ඕක ඕන නම් ඊටාම සියුම් විදිහට හිතන්න පුළුවන් මේ උද්‍යව්‍යක් තමයි මේ අපිට හම්බෙන්නේ කියලා ඇත්තම ඔය කිව්ව කතාව තමයි අපේ ඇත්තම අපේ බේසික් එක. නමුත් දැන් අපි අහගත්ත දත්තත් එක්ක අපිට හිතෙනවනේ උද්‍යව්‍යත් ඔය විදිහට බලන්න පුළුවන් කියලා. පැහැදිලිද? ඒ ඔක්කොම සමරයිස් වෙන්න තමයි මම මේ උදාහරණ ගත්තේ. ඉතින් ඔය කියන ඕනම එකක් හොඳට බලන්න අන්තිමට අපිට උදා වෙන බෑ වෙන හරි එකක් වෙන්න අනිත් එක පේනවා කියන එක හරි ඔය ඔක්කොම දැනෙනවනේ හිතට.
එහෙමයි. එහෙමයි. හිතට දැනෙන ටිකක් තමයි ඔය ටික තමයි දැනෙන්නේ ඇත්තට.
එතකොට මම අහුවේ අර මොන හරි ඇති වෙලා නැති වෙන හරි පෙනිලා නොපෙනෙන එක හරි පෙනීමක් හිතට තේරෙනවා නොපෙනීමක් හිතට තේරෙනවා නේද?
සොයනස් ආ නොපෙනීම කියන එක හිතට තේරෙනවා කියන්නේ දැන් අපිට කෝපයක් පෙනිලා කෝපේ කවුරුහරි අයින් කරාම පේන නොපෙනීමද?
ඔව් මම කියන්නේ සාමාන්‍ය අලු මට්ටම.
එහෙමයි.
ඒක ආයිත් ඒක අපිට ඉන්නේ මම මේ හිත කියලා ගන්න එකෙන් වරදවා ගන්න එපා මම මේ උදාහරණයක් ගන්නේ. සරලව මම කියන්නේ මේ හැමදේම සිදුවෙන බවට තේරෙන ඔබ්සර්වර් ඉන්නවනේ හැමතිස්සෙම.
එහෙමයි ඔබ්සර්වර් ඉන්නවා. නිරීක්ෂකයා.
අන්න හරි. එතකොට තේරෙනවද මෙතන ඇත්තරම අපි අනිච්ච සංඥාව අල්ලගන්න ඕන තැනට අනිච්ච සංඥාව අහුවෙන්නේ නැතුව අනිච්ච සංඥාව කොච්චර වැඩුවත් වැඩක් නැති තැනකට තමයි අනිච්චයි කියලා අපි ගන්නෙ කියලා.
අවසන්.
ඒ පොයින්ට් එක පැහැදිලිද? මොකද මෙතන මම අනිච්ච සංඥාව හරියට අහුවෙන්න ඕනේ කියලා මතක් කරේ අර ඔබ්සර්වර්ට. හැබැයි අපි ඔබ්සර්වර්ට කිසිම දෙයක් කරන්න නැතුව ඒ ඔබ්සර්ව් කරන දේවල් වල සිද්ධියනේ බලන්නේ.
ස්වර්ණල්ද කියන්නේ අපි එළියෙන්ම අනිත්‍ය වෙන හැටි දකිනවා කියලාද?
මෙහෙමයි ඕක දැන් කෙනෙක්ට කිව්වොත් එලියෙන් තමයි නේද ඕක බලන්නේ කියලා. අර මාම ඉස්සල කිව්වාගේ පුටුවක් පේනවා පුටුවක් පේන්නේ නැහැ කියනකොට නම් ඒක හරි වගේ තමයි. හැබැයි දැන් අපි අහගත්ත දැනුමින් අපි දන්නවනේ මේ ඔක්කොම හිතටයි තේරෙන්නේ කියලා. එනේ මේ හිත ඇතුලේ තමයි ඔක්කොම මේ විදිහට තේරෙන්නේ කියලා.
එහෙමයි.
එතකොට මම කියන්නේ එතනටම ආවත් ඔය ගන්න සිද්ධිය වැරදි. ඒ කියන්නේ දැන් මේ හිත පැත්තට තමයි ඔක්කොම පේන්නේ නැතුව එලියෙන් නෙමේ මේ ගන්නේ හිතේ ඇතුලේම කතාවක් කියලා ගත්තත් එයාට හිතේ ඇතුලේ කතාව හරි තේරෙන ඔබ්සර්වර් ඉන්නව නිරන්තරයෙන්.
අපේ හැමෝටම එතනදී දැන් ඔය ආයතන වලට හිත පිළිසරණ වෙනවා කියන මට්ටම නෙමෙයි ඔය ආයතන වලට
මුත්තනම ඇත්තම අර මේ මට හරියටම සූත්‍රය මතක නැහැ අර බමුණෙක්ට කියන්නේ බුදුහාඳුරෝ මේ ඔක්කොටම පිළිසරණ හිත කියලා.
ඔව් එතන ඒ මට්ටම නෙමෙයි දැන් අපිට ආයතන වලින් එන දේවල් හිත තුලින් බලන මට්ටම නේද මේ ඔය තියෙන්නේ උතන කතා
වෙන්නේ. එහෙම ගත්තොත් එතකොට වඩා මෙහෙම ගන්නකො දැන් මුර මම කියන්නේ මේ සාමාන්‍ය මේ ලෝකෙ මට්ටමේ උදාහරණයක් හරි පටලව ගන්න තු උදාහරණයක් ගන්න. ඒ කියන්නේ මුරකාරය නිසා ආයතනයේ ප්‍රධානියා පවතිනවද ආයතනයේ ප්‍රධානියා නිසා මුරකාරයා පවතිනවද?
ආයතනයේ ප්‍රධානියා නිසා මුරකාරයා පවතිනවා.
අන්න හරි. එතකොට අන්නේ ඒ අර්ථයෙන් බලන්නකො. ආයතන වලට හිත පිළිසරණයි කියන්නේ එතකොට හොඳට තේරෙන්නේ නැද්ද ආයතන ටික වගේ තමයි මුරකාරයෝ ටික. ප්‍රධානියා වගේ තමයි මනස. එතකොට ප්‍රධානියා දිගට ඉන්න තාක්නේ මුරකාරයා ඉන්න එනේ ආයතනේ ප්‍රධානියා හිටියොත් මුරකාරයෝ ටික මාරු කරන්න පුළුවන් නේද?
ඔව් පුළුවන්. හරි.
අන්න ඒ වගේ මනස කියන එක පැවතුනොත් අසකනාසයේ දිව ශරීරයට වෙන්වින් කර කර යන්න පුළුවන් නේද?
ඔව් පුළුවන්.
අන්න ඒ අර්ථෙනුත් ගන්නකෝ ඒ කියපු අදහසෙන් අදහස ගත්තා නම් හරි.
එහෙනම්
ඔබල හටගන්ම මේ නැති වෙන එක උදාවැය කියලා එකක් තේරෙනවා. නමුත් ඔය ඔක්කොම තේරෙන්නේ අර ප්‍රධාන හිතට නේද?
ඔව්. අස කන්ටිනියු තියෙනවා නේද?
අන්න හරි. මං ඔන්න ඕකයි පැවැත්ම කියලා අදහස් කරේ.
හරි. ඒක දරා ගැනීම නෙවෙයි එතන. ඔය දරා ගැනීම වගේ අර්ථය නෙවෙයි ඔය එන්නේ.
නෑ. ඒක තමයි මං කිව්වා අදහස ගන්න කියලා. මෙතන ඇත්තම හිත කියන එකක් නෙමෙයි හරියටම ගියොත් මම ඒකයි අර මේ තාම මෙතන ඩාවේ නැත්තේ පොඩ්ඩක් මේක පෙන්වන්න ඉන්න. හැබැයි හොඳට හිතුවොත් තේරෙයි දරා ගැනීම හිත කියන එකක් හරියට බැලුවොත් ආයතන මට්ටමන්නේ.
ඔව්.
එතකොට අර දැන් ඔයා දැන් ඉස්සලා කියපු උදාහරණයෙන් පිටපැල්ල මං එළියට එන්නේ. හොඳේ. ඒ කියන්නේ දැන් ආයතන පෙන්වනකොට ඒ කියන්නේ මන ආයතනය කියන එක ගත්තාම ආයි චක් ආයතනය වගේම තමයි මන ආයතනයේ ක්‍රියාවලිය. එතකොට දැන් ඒ මන ආයතනයත් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක හමු වෙන්නෙත් ආයි පැවැත්ම කියන දරා ගැනීම මත.
එහෙමයි
අපේ නම. ඒකයි දැන් අර මම කිව්වේ අර දැන් උදාහරණයක් ඇත්තනම ගන්න වෙන්නේ පොඩි කොනක් තියලා තමයි.
ඔව් ඒකයි.
ඒකයි මම කිව්වේ පොඩක් විමසන්න නැත්නම් අර උදාහරණයට විතරක් එළඹුණොත් ටිකක් මේ අමාරු වෙනවා අර්ථය ගන්න. පැහැදිලි නේද?
හොඳයි අවසරයි
අපට. අර ඉස්සෙල්ලා ප්‍රශ්න අහපු අක්කට ඒක තේරුණාද?
ඔව් ස්වාමීන් වහන්සේ පැහැදිලි.
හරි නේද? හරි ඒ ටිකෙන් තව ප්‍රශ්න තියෙනවද?
නෑ
අපි ස්වාමීන් වහන්සේ. හරි.
නෑ තව කාටද ප්‍රශ්න? මම එතන එකක් අහන්නම් ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ ඔබ්සර්වර් හිතම කියලා අපි එස්ටැබ්ලිෂ් කරගත්ත නියතන.
නෑ මම කියතලා කිව්වේ ඔබ්සර්වර් කියන්නේ හිත කියන එක නෙමෙයි. මම අර අන්තිමට අර අය අර අනිත් අය අහපු ප්‍රශ්න මම කිව්වේ ඔබ්සර්වර් නිසා තමයි හිත කියන එකත් හම්බෙන්නේ ඇත්තම ග්‍රවුන්ඩ් ලෙවල් එකටම ගියොත්.
ඔව් එතකොට ඒ හිතෙත් ඒ හිත දැන් එතකොට අන්තිමට ඒ ඔබ්සර්වර්ත් බලනකොට ඒ මගෙන්තරව වෙන සිදුවීමක් නේ. ඒක මට කොහොමටත් හිත මගේ වුණා මගේ කියන්නත් බෑ නොයි කියන්නත් බෑ. එතකොට ඒ එතකොට ඒ වෙන්නේ ධර්මතාවයකට කියනක මට මගේ පැත්තෙන් මං කතා කරනකොට මට 100%ක් ඒක තේරෙනවා. එතකොට ධර්මතාවයක් කියලා තියෙන තැනදී එතකොට ඒක ඒ කොහොම මොනම ධර්මතාවයක් වුණත් ඒ මගෙන් තොරයි. එතකොට ඒකෙන් ඇලිලා මේ ඒකට ඇලි කියන්නේ ඇලෙන්නේ නැතුව ඉන්න විදිහ තමයි මම අර මුලින්ම ප්‍රශ්නේ අහුවේ. ඒක එහෙම අතෝ ඉන්න විදිහ නෙමෙයි. එතනින් අයින් වෙනවා. ඒක කියන්න අයින් වෙනවා.
එහෙම.
අන ඒ අන එතකොට තමයි මට තේරුනේ මේ දුක දුක කියන එකත් ඒහා අයින් වෙන තරමට මේක ඒ කියන්නේ කාලෙත් එක්ක ඒහා සමානවම අඩුවෙගෙන යනවා. හැබැයි ඒත් මට තේරුනේ ඒකත් එතකොට දුක දුක අනිත්‍ය දුක් අනත්ත කියන එකත් එතකොට මේක ලෝකෙම ධර්මතාවයක්. හැබැයි දුකම තම ලෝකෙ පිහිටලා තියෙන්නේ කියන එක කොහොමද කියන එක අන්න උතනදී තමයි ඇත්තටම මට අහන්න ඕන
ඒක තමයි. ඒ දැන් අර ඒ කියපු එකේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක අර මුලිනුත් එක පොඩක් කිව්වේ. දැන් මෙහෙම ගන්නකො. ඔතන ඇත්තටම මම අර දැන් කියපු උපමාවෙන් තේරුණා නම් ඔය ධර්මතාවය කියලා එකක් අදහස් කරේ අයියා.
ඔව් සම්.
ධර්මතාවය පවතින බව. නැත්නම් අපි කියන ප්‍රොසෙස් එක නැත්නම් ක්‍රියාවලියක් කියන.
ක්‍රියාවලිය. ඔව්.
හොඳට තේරෙන්නද ඔය ක්‍රියාවලිය තමයි නිට්ටයව පවතින්නේ කියලා අපේ.
ඔව්. ඒක තමයි අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මට. ඔව්.
ඇත්තටම පැවැත්ම කියන්නේ ඔන්න ඔය ක්‍රියාවලියට. ඔය ක්‍රියාවලිය පැවතුනොත් තමයි මගේ කියලා ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මමත්වයේ කියන්නේ ඔන්න ඔය ක්‍රියාවලියට.
ඔව්.
ඒතර ඔන්න ඔය ක්‍රියාවලියම තමයි හරියට නෝනින් දකින්න ඕනේ. නැතුව ක්‍රියාවලියෙන් අයින් වෙන්නවත් ක්‍රියාවලිය තුලට යන්නවත් කියන්නේ නෙමෙයි.
ඒකෙන් අයින් වෙන්න ක්‍රමයක් නැහැ ස්වාමීන් වහන්සේ. බැලුවා මම ඇත්තට කොහොමද ඔකෙන් අයින් වෙන්නේ කියලා.
අන්නයි. දැන් අයින් වුණොත් මොකද වෙන්නේ? ඒක තමයි අපි ඉස්සරහට දැන් කතා කරන්න තියෙන එක. දැන් මේ 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 ක්‍රියාවලිය පවතින එක ප්‍රශ්නයක් නං. හරිද? අපිට අත්දාලේන අදහස තමයි අර අයියට අගලක් කිව්වා වගේ අයින් වෙන එක තමයි ඒ ක්‍රියාවලිය කියන එකෙන් කොහොමද අයින් වෙන්නේ කියන එක තමයි අපිට මනසට එන්නේ.
ඔව්.
ඔන්න ඔතන පොඩ්ඩක් තේරුම් ගන්න. ක්‍රියාවලියෙන් අයින් වෙනවා කියන්නේ මෙහෙම එකක්. ඒ කියන්නේ ස්ක්‍රීන් එක පේනවනේ. අපි ගමු පේනවද?
පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
පේන්නේ නැහැ පේනද?
පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
පේන්නේ නැහැ.
දැන් හරි?
ආ දැන් හරි. හරි සර්.
මෙන්න මේ ක්‍රියාවලිය කියන එක මම දැන්ට ගන්නම්කෝ ඇපල් ගෙඩියක් කියලා. හරිද?
ඔව්.
ඇපල් ගෙඩියක් හරි. දැන් ක්‍රියාවලිය සමානයි ඇපල් ගෙඩියක් කරලා මම ගත්තේ. ඒකෝ දැන් ඇපල් ගෙඩිය කියන එක පවතින තාක්ම අපිට පැවැත්ම හම්බෙනවනේ.
ඔව්.
දැන් අපිට ටක් ගාලා කිව්වා වගේ මේ මේ ඇපල් ගෙඩිය කියන එක අයින් කරගත්තා නම් එතන පැවැත්මෙන් අපි අයින් වෙනවනේ.
හ්ම්.
නේද? අන්න එතන තමයි අපි කතා
කරන්නේ.
දැන් මෙන්න මේක මෙහෙම ගන්න හරි. මෙන්න ඇපල් ගෙඩිය පවතින ස්වභාවය හරි. මෙන්න ඇපල් ගෙඩිය පවතිනවා කියන පළවෙනි ඔප්ෂන් එක. මේ තුල තමයි අපේ දැන් අදහස නිකන් අපි ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ තැනක.
ඔව්.
දැන් අපිට තියෙන ඔප්ෂන් එක තමයි මම කියන්නේ මේක හරිම කියන එක නෙමෙයි මේ මම කියන එකේ වැරද්ද බලන්න. මේ ඇපල් ගෙඩිය කියන එක අයින් කරන එක. එතකොට අපිට තේරෙනවා දැන් ඇපල් ගෙඩිය කියලා ගත්ත ක්‍රියාවලියනේ.
ඔව්.
දැන් ක්‍රියාවලිය නොපවතිනවා කියන එකට තමයි අපිට හම්බෙන්නේ.
එතකොට අපිට
උදාාරිකව තේරෙනවා අර අය කියපු කලින් එකට ටිකක් හරි. يعني මේ මේ ස්වභාවය බලන් යනකොට අර තියෙන දුක අඩු වෙනවා කියන එක.
හ්ම්.
හැබැයි මෙතන මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා හරි. දැන් මෙතන ඇපල් ගෙඩිය පවතිනවා කියන එකෙන්නේ පැවැත්ම හම්බුනේ. පළවෙනි තැන.
ඔව්.
දෙවෙනි තැනදී ඇපල් ගෙඩිය පවතින්නේ නැහැ කියලානේ දැන් අපිට අදහස් කරන්නේ. ඔව් හැබැයි මෙතන ප්‍රශ්නේ තමයි ඇපල් ගෙඩිය පවතින්නේ නැහැ කියද්දි පවතින් නැති ඇපල් ගෙඩිය පවතිනවා.
ඔව්.
ඒ කියන්නේ මොකෝ? ආයි ක්‍රියාවලිය
එහෙම පැවතීමේ ස්වභාවය.
ඔව්. ඒකයි අර බුදුහාමුදුරුවෝ කියන්නේ පැවැත්ම කියන්නේ ලෝකය කියන්නේ අන්ත දෙක කියලා කියන්නේ ඒකයි. ඒකයි අර තියෙන දෙයකින් දුක එනවා කියලා ඒකෙන් අයින් වුණා හෝ ඒකට යන්න නැතුව හිටියා කියන එකෙන් දුකෙන් නිදහස් වෙන්නේ
නැහැ.
ඔව්. ඒක ලොමන් කියවේ. ඒ හින්දා යෝක අයින් කරන්න බැරි.
ඔව්.
කාරපැද්ද
ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට උතර ඇත්තටම අයින් වෙන්න ඩිරෙක්ෂන් එක අයින් වෙන්න නෙමෙයි මට අයින් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම තේරුම් ගන්න ඕන මොකක්ද ඇත්තටම අපි මේ කරන්නේ, මොකක්ද මේ වෙන්නේ, මේ මොකක්ද මේ ජීවිතේ කරේ කියලා මෙච්චර කාලයක්. එතකොට ඇත්තටම මට මේක නිවනක් දකින්නවත් ඒකේ නිවන් දකින්න ඕනේ ඒක නෑ කියන්නේ. ඒ වුණාට ඉතින් මේක මොකද්ද මේ ඇත්තටම මේ අපි මගේ ඇතුලේ වෙන්නේ කියන එක ඇත්තටම ඔන්න ඔතන ඇත්තටම හිර වෙලා තියෙනවා. හිර වෙලා කියන්නේ මට තේරුම් ගන්න බෑ ඔතනින් එහාට.
එහෙමයි. දැන් මම මට මෙතන පොඩ්ඩක් ක්ලියර් කරගන්න ක්ලියර් කරලා දෙන්න ඕනේ හැමෝටම. දැන් මේ පැවැත්ම කියන එකෙන් පැවැත්ම කියන එක නැති කරලා හෝ පැවැත්මෙන් අයින් වුණා කියන එකෙන් පැවැත්මෙන් මිදෙන්නේ නැහැ අපි. අපි ඒතකොට වෙන්නේ පැවැත්ම තුල මිදෙනවා.
තේරුණාද?
ඔව්. ඉතින් පැවැත්මෙන් අපි අයින් වුණොත් අපි නැති පැවැත්මක ඉන්නවා. පැවැත්ම නැති කරලා දැම්මොත් ආයි නැති පැවැත්මත් එතන තියෙනවා. ඒ කියන්නේ පැවැත්ම දිගටම තියෙනවා.
ඔව්.
තේරුණා නේ මං කිව්වේ?
ඔව් ස්වාමීනි.
මෙන්න මේක පොඩ්ඩක් බලන්නකෝ. අපි ගත්තොත් මම උදාහරණයක් කියනවා. අපි ගමු ඇපල් කියන එක. මේ ඇපල් ගෙඩිය කියලා අදහස තියෙන තාක් අපිට දෙපැත්තට යන්න පුළුවන්. එකක් තමයි ඇපල් ගෙඩිය ඇත කියන එක. හරිද?
ඔව්.
අනිත් එක තමයි ඇපල් ගෙඩිය නැත කියන එක.
හරිද?
හොඳට බලන්න අපිට අද ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ ඇත හෝ මේ නැත කියන එකනේ.
ඔව්.
හුඟක් වෙලාවට හැමෝටම ප්‍රශ්න කරලා තියෙන්නේ මේ තියෙන බව. එනේ මේ ඇත විතරයි හැමෝටම ප්‍රශ්නේ. ඒක තමයි මොන හරි ක්‍රියාමාර්ගයක් දාලා මෙන්න මේ නැත කියන එකට යන්න හදන්නේ.
ඔව්.
තේරුණාද? හැබැයි හොඳට මේ 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 මම අඳපු මේ graph මෙතන මේ diagram එක දැක්කොත් තේරෙන්නේ නැද්ද? මෙතන ප්‍රධාන ගාමක බලය තියෙන්නේ කොහෙද? දෙපැත්තද මැදද?
මැද හැපර්.
අනේ මෙන්න මේක තමයි අත්‍තරම ක්‍රියාවලිය කියන්නේ. ඒ කියන්නේ මේකට තමයි අත්‍තරම පැවැත්ම කියන්නේ.
ඒකට
පොඩ්ඩක් තේරෙනවා හොඳට හිතුවොත් මේ diagram එකත් එක මෙන්න මේ පැවැත්මේ දෙපැත්තක් තමයි අත්‍තරම මේ දෙපැත්තින් තියෙන්නේ කියලා.
ඔව් මගේ මම ඔව්
අත්‍තරම මේ මෙතන මැද ඇපල් වගේ තමයි මම. හරිද?
ඔව්
මේ ඇත වගේ තමයි මගේ කියන්නේ. නැත වගේ තමයි මගේ නෙමේ කියන්නේ.
ඔව්.
දැන් හොඳට බලන්නකෝ ලෝකය ගත්තොත් එක්ක මගේ කියලා හම්බෙනවා නැත්නම් මගේ නෙමේ කියලා හම්බෙනවා නේද?
ඔව්.
ඒක තේරෙනවද අපි කොච්චර මේ ලෝකේ දේවල් මම මගේ කිව්වත් මගේ නෙමේ කිව්වත් ඒ කතා කරන හැමතැනම මමත්වයේම පවතින හින්දා ඒ දෙපැත්තට යන්නේ කියලා.
ඔව් මම ඉන්නවා. ඔව්.
තේරෙනවද? නෑ ඒතර මම ඉන්නවා කියන වචනේ හරි. නමුත් මම අහන්නේ ලෝකයේ තුල ජීවත් වෙනකොට මම කියන චින්තනයේද අපිට තේරෙන්නේ මගේ කියන ස්වභාවයද?
මගේ කියන එක තමයි අල්ලන්නේ. හැබැයි ඉතින් මම තමයි එතන සෙන්ටර් එක වෙන්නේ.
ඒක හරි. නමුත් දැන් මම කිව්වේ දැන් අපි ලෝකේ ජීවත් වෙනකොට අපිට ලෝකයේ තුල සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට අපි හැමතිස්සෙම ගනුදෙනු කරන්නේ මම ඉන්නවා කියන තැනින්ද නැත්නම් ඒක අමතක වෙලා මගේ කියන ස්වභාවය තුලද?
මගේ කියන ස්වභාවය.
අන්න හරි. එතකොට තේරෙනවද සාමාන්‍ය ජීවිතයේ මිනිස්සෙක් ඔය මැද කියන එකට හරියට අහුුන් නැත්නම් එයාගේ ජීවිතේ ගත වෙන්නේම මගේ කියන ස්වභාවය තුල. ඒක යාට ඔඩ් නෑ හැබැයි.
ඔව්.
ඒ කියන්නේ දැන් මම මමත්වය කියන එක අපිට හැමදෙස්සෙම හම්බ වෙනවා නම් මමත්වය අපිට සාමාන්‍යයිනේ.
ඔව්.
හැබැයි අපිට ජීවිතේ කවදාවත් මමත්වය නෙමෙයිනේ හමු වෙන්නේ මමත්වය තුලින් ඉපදිච්ච මගේකම.
ඔව්.
අපි අද අපේ ජීවිතය කියලා කියන්නේ මගේකම සහ මගේ නොවනකම කියන දෙපැත්ත කියලා තේරෙනවද?
ඔව්.
ඒකයි හැමදෙස්සම තේරෙනවද අපි අද පැවැත්ම කියලා නිර්වචනය කරගෙන තියෙන්නේ ඇත්තරම පැවැත්ම හටගන්න තර නෙමෙයි.
නෑ. ඔව්.
ඒ පැවැත්මට අතවත් තියන්න නැතුව ඒ පැවැත්මේ චූටි අතු දෙකක් විතරයි අපි අල්ලන් ඉන්නේ.
ඔව් අතු තියෙනවා.
අතු දෙක. එතකොට ඔය අතු දෙක, ඒ කියන්නේ මේ diagram එකේ හිටිය ඔය දෙපැත්ත කොච්චර ගැලෙව්වත් ඔය මැද කියන එක හෙල්ලෙනවද?
නෑ. දැනෙන්නේ
නැවත්. දෙපැත්ත ගැලෙව්වා කියමුකෝ. කවදාවත් දෙපැත්ත ගලවන තප්පරයක්වත් දෙපැත්ත නැති වෙලාවක් තියන්න පුළුවන්ද?
බෑ.
දෙපැත්ත එක පැත්තක් චුට්ටක් හීරුවොත් ඒ මට්ටමින් මායි හැදෙනවා.
අනිත් පැත්ත.
අර මං උදාහරණයක් කියන්න. මොකද්ද ඒකේ නම? එක චිත්‍රපටයක් තිබ්බ අර මේ ආනෝල්ඩ් කියලා අර මේ නළුවෙක් ඉන්නේ අර මේ මේ රොබෝලගේ කතාවක් තියෙන්නේ. බලලා තියනවද දන්නේ? ඒකේ ඉන්නවා අර එක රොබෝ කෙනෙක්. ඒ කියන්නේ මේ වෙඩිල්ලක් තිබ්බහම ඒ එයාගේ ලෝහැඟ පසාරු කරන් යනවා. හැබැයි ඒ පසාරු කරන් යන ෂණින් ආයි නැවත රිකව වෙනවා. දැකලාද? අන්න ඒ වගේ ස්වභාවයක් තමයි අපි ওই දෙපැත්ත කොච්චර ගැලෙව්වත් ඒ ගලෝණ පමාවට අනිත් පැත්තට හැදෙනවා. එනවා මං කිව්වේ ඒක.
ඔව් තමයි.
ඒ මොකෝ දන්නවද ඒක නැවත හැදෙන්නේ? අපි ගලවන්නේ හරි මුලට නෙමෙයි. උදාහරණයක් යනකො අපිට මාරි ඊයේ කිව්වේ අපිට ගහක් කිව්වහම අපිට මතක් වෙන්නේ පොළොවෙන් උඩ ටිකනේ.
ඔව්.
ඔන්න ඔය පොළොවෙන් උඩ ටික වගේ තමයි මේ මේ ඩයග්‍රෑම් එකේ හැටියට මගේකම.
ඔව්.
හරිද? අපි දැන් අපිට ගහ ප්‍රශ්නයක් වුණහම අපි මොකද කරන්නේ? ගහ කපන එකනේ.
ඔව්.
අපි උඩරිමේටම ගහ කපනවා නම් කපන්නේ පොළොව මට්ටමට නේද?
ඔව්.
ඔය කැපුවට ඔය ගහයි වැඩෙනවද නැද්ද?
වැඩෙන්න පුළුවන්. හැකියාවක් තියෙනවා.
ඇයි එතන ඒ ගහ වැඩෙන හැකියාව ගෙවුන්නේ නැත්තේ මොකෝ? අපි ගහ කැපුවා නම් හරියටම ওই ගහ සුන්නද්දු විලි කරා නම් ආයි හැදෙන්න බෑනේ.
මුල කැපුවා නම් හරි. මුලින්ම කැපුවා නම්
අපිට මුල කවදාවත් හම්බෙන්නේ නැහැ නේද ගහක් දැක්කට?
නෑ.
අන්න හරි. ඔන්න ඔය මුල තමයි ඔන්න ඔය ක්‍රියාවලිය කියන්නේ.
මොකද්ද? ඒ දැනවත්
පහද මං කිව්වේ?
ඔව් සෝමන. ඔව්.
එතකොට අර අපි මේ ටිකේම කතා කරේ අර පැවැත්ම එක දිගට පවතිනවා කියලා ඔන්න ඔය තැනට. ඒ කියන්නේ මේ මූල පැවැත්ම නියත නිසායි අපිට මේ නියත පැවැත්ම අහුවෙන්නේ නැහැ. ඊට ඉස්සරහා තියෙන අර ඇති නැති වෙන ස්වභාවය මේ ලෝකේ ස්වභාවයෙන් අල්ලලා ගන්නේ අපි.
ඔව්
ඇත්තම මෙතන දෙනවද අපි ලෝකය කියලා නිර්වචනය කරන්නේ මම නෙමෙයි මගේ කම කියලා
ඔව්
ඇත්තම මම කියන තැනයි ලෝකය තියෙන්නේ මගේ කම තුල තියෙන ලෝකයේ දෙයක්
ඔව්
පැහැදිලිද කතාව
ඔව් සෝන සෝ ලෝකය ඇත්තට ඔව් ලෝ එතකොට තේරුණේ ස්වාමීන් වහන්සේ ලෝකයත් එතකොට මමම තමයි
නෑ ඒක ඇත්තරම ඒක අපි දැන් ওই කතා කරලා විතර්කකින් තේරුම් ගන්නවා මිසක ඇත්තරම අපිට ඒක බලෙන්වත් හිතලා ගන්න බෑ මොකෝ දන්නවද හිතෙන්නෙත් ආයි මම කියන දන්නට නෙමෙයි මගේ හිතරනේ
ඔව්
ඒතකොට ඒත් මමත්වේ හම්බෙන්නේ
නෑ
ඔව් ඒකයි මම අර කලින් අර ප්‍රශ්නේ අහපුලාවේදී මං කිව්වේ දැන් හිත තමයි පිළිසරණ හැබැයි හොඳට තේරුම් ගන්න හිත කියන එකට පිළිසරණ වෙන්නේ පැවැත්ම
ඔව්
එතන ලොකුම උතන ඔය මම ඉස්සෙල්ලා උදාහරණ කිව්වේ මේ සමාගමේ ඉන්න ලොකුම ලොක්කා තමයි මූල පැවැත්ම. එයාට තමයි ප්‍රධාන CEO ඉන්නේ. එයාට තමයි අර මුරකාරයෝ පස් දෙනා ඉන්නේ.
ඔව්.
කාරා බලන්නේ?
ඔව් සර්.
සර්. තව මං කිව්ව ටික අපහැදිලි කට්ටි ඉන්නව නම් ප්‍රශ්න අහන්නද?
හවුනන්ද මුරකාරයෝ පස් දෙනා නෙමෙයි 6 දෙනාමනේ.
ඔව් ඒ කියන්නේ දැන් ওই මුරකාරයෝ 6 දෙනා ගත්තේ ප්‍රධාන නිලධාරියෙ විතර පැවැත්ම අරගෙන. ඒක හරි. නමුත් මම අර මුලින්ම කිව්වේ ප්‍රධාන නිලධාරියා හිතනම් එයා යටතේ ඉන්නේ ඉතුරු මුරකාරයෝ 5 දෙනා. දැන් අපි ඒක තව ටිකක් සංකීර්ණ කරලා සරල කරා. පැවැත්ම කියන එක තුල තමයි හිත තියෙන්නේ කියලා. ඒ අර්ථයෙන් ගත්තාම ප්‍රධාන නිලධාරියයි මුරකාරයෝ 6 කියන එක හරි.
පුඩි ප්‍රශ්න කරන්න පුළුවන්ද මේ ඔතන මේ අවයනස් කියන එක කොහොමද සම්බන්ධ වෙන්නේ? කියන්නේ දෙක්ම දැනීම කියන දේ ඔතනදී කොහොමද විග්‍රහ වෙන්නේ?
ඔබ අහන්නේ කරන අදස්ක්‍රේ දැනීම කියලා අර දැන් හිත කියන පැත්තට තේර ස්වභාවයද?
ඔව් අන්නේ ඒකයි.
මේකේ අපි හඳුනේ ඒ උනාගේ ආපේ හරිය ලස්සන ප්‍රශ්න. දැන් අපි හැංගෙන දේ සිහියෙන් ඉන්නවා කියන්නේ ඇත්තටම මේ ආයි ඒ සිහියෙන් ඉන්න බව තේරෙන්නේ හැංගීමකින් කියලා තේරනවාද? තේරුණා මං කියපු ප්‍රශ්නේ?
තව පොඩ්ඩක් විතර කරන්න සවෙනස.
ඔව්. මම අදහස් දැන් සවෙනස මතක් කරේ මේ දැන් අවයනස් එක නැත්නම් අවදි බව කියන එක කොහොමද දෙන්නේ කියලානේ. අපි අවදිය කියලා බොහෝ දුරට අපිට අදාහ වෙන්නේ මේ මේ ක්‍රියාවලිය සම්බන්ධ මම අවදියෙන් ඉන්නවා වගේ අදහසක් නේ.
හ්ම්.
නැත්නම් මම සිහිය පවත්වනවා කියලා මේ ක්‍රියාවලියට. ඇත්තටම හොඳට තේරෙන්නේ නැද්ද මෙතන ඇත්තම ක්‍රියාවලිය තමයි අර සිහියෙන් ඉන්නවා කියන ඔබ්සර්ව. දැන් එතකොට එතන පැවැත්ම තියෙන්නේ අර සිහියෙන් ඉන්නවා කියන තැනට.
ඔව්.
හන්දල මං කිව්වේ.
එතන සමහර දර හිතපැත්තට දෙන්නේ ඒක.
ඔව් දැන් ආයි බලන්න මට මේක තේරෙනවා කියද්දි අර තේරෙන එක සම්බන්ධව අපිට අදහස තියෙනවනේ මේක මෙහෙම මෙහෙම වුණා කියලා.
ඔව්.
හැබැයි ඒක මෙහෙම මෙහෙම වුණා කියලා තේරෙන මේ අනිත් පැත්ත නියතව ඉන්න ඕනේ නේද මුල ඉඳන් අගට දැකපු.
ඔව්.
ඒතකොට එතන තේරෙනවද එතන පැවැත්ම තියන්නේ අර ඉස්සරහා සිද්ධ වෙච්ච දේ නෙමෙයි. අත්‍තරම ප්‍රධාන පැවැත්ම තියන්නේ අර බලන් හිටපු කෙනා.
observe
දොරදිනවල එතන 100ක් අතරම බලුත් 80 කියලා.
ඔව්. එතන 80 වෙනවා.
එනේ පැවැත්මට නම් අපේ ජීවිතේ යන්නේ එතන 80 නේ. තේරෙනවද?
ඔව්. ඔසන්. ඒ
ජෝතිහාන්ට තේරෙනවද දැන්?
ඒ යම්දරේ.
අදරේ මට චුට්ටක් පැහැදිලි කරන්න දෙන්න. දැන් ඔය පැවැත්ම කියන එක වැදගත් දෙයක් අපි තේරුම් ගන්න ඕනේ.
එහෙමයි.
ඊළඟට දැන් උතන මේ දැන් අපිටම අපේ දැන් මේ පැවැත්ම ඇති වෙන්න ඒක හාරගෙන තව එහාට ගියහම දැන් අපි සාමාන්‍යයෙන් අපි පරිසම්පාදයේ හැටියට අපි කියන්නේ සන්නාපච්ච උපාදාන කියලා.
එහෙනම්
අපිටම දැන් අන්න අපේ ඒ අල්ල මේ උපාදානයේ නිසා තමයි ඔන්න භවය කියන එක කියලා කියන්නේ දැන් එතකොට දැන් මේක අපි පවතින තත්වයක් හැටියට ස්ථිර තත්වයක් හැටියට ගන්නවද එහෙම නැත්නම් මේකත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ ඒ කියන්නේ ඒ මොහොතේ මොහොත පැත්තකට දාමුකෝ අපි ප්‍රත්‍යයෙන් හටගන්නේ එතකොට මේක අවසානයේදී හාරගෙන යනකොට අපිට ආව වෙනවා ඔන්න අවිද්‍යාව කියන එක. ඒ කියන්නේ අත්‍තරම අපි නොදන්න කම නිසා මේක තියෙනවා. දැන් අපි අපි නොදන්නාකම තුල තමයි මේ පැවැත්ම කියන එක ඇති වෙන්නේ නේද?
එහෙම මෙහෙම මම මාමා කියපු එකේ හොඳ පැත්තක් තියෙනවා එක් පොඩක් පැහැදිලි කරන හොඳයි කියලා මම හිතනවා. දැන් මෙහෙම කරනවා දැන් අපි අද ලෝකය තුල මම කියන හැඟීම ගන්න ලෝකය තුල අපිට අර මං ඉස්සලා කිව්වා වගේ හමු වෙන්නේ මම කියන ස්වභාවය නෙමෙයි. ඒ කියන්නේ අපිට හම්බෙන්නේ බේස් ප්‍රොසෙස් එක නෙමෙයි. ඒ ප්‍රොසෙස් එකෙන් ජෙනරේට් වෙච්ච තව පොඩි පොඩි අතු කැබල් ටික.
ඒ
කියන්නේ මගේ කම වගේ. හරිද? දැන් මගේ කම කියන එක අපිට හමු වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ දැන් මම කියන අපිට හිතෙන්නේ මේක මගේ, අරක මගේ, අරයා මගේ නෙමෙයි, මෙයා මගේ. ඒකට තේරෙනවද අර මගේ කම අපිට හැමතිස්සෙම හම්බෙන්නේ මොනව හරි මොකක් හරි කියලා දෙයකින් කියලා. ඒ කියන්නේ දෙයකින් හෝ කෙනෙකුකින් කියලා තේරෙනවද?
අත ඔව් 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 ඔව්. ඒක අර බේසික් මේක අපි මම කියන එක. ඒ කියන්නේ ඒක පේන්නවත් නැති, අල්ලන්නවත් අල්ලන්නත් බැරි, දකින්නත් බැරි ඇතුලේ මුලක් තියෙනවා කියන එක. ඒක ගැන කිසිම සැකයක් නැහැ.
ඔව්. ඔව් ඒක තමයි අත්‍යවම පදනම. ඒක තමයි මුල. ඒ කියන්නේ පොළොවේ යට තියෙන මුල ඕක. මම ඊට පොඩි විනාදහසකට කියන්න මම ගත්ත අර මම කියපු තැන පොඩ්ඩක් වෙනස් තව පෙන්න ගන්න. දැන් අපි අද ලෝකය කියලා අපිට අහුවෙන්නේ මොනෝhari දෙයක් හෝ මොනෝhari කෙනෙක් නේද?
ඒ
අන්න හරි. එතකොට දැන් හොඳට බලන්න දෙයක් නැත්තම් යමෙක් හෝ යමක් කියලා අපිට හමු වෙනවා කියන්නේ ලෝකයනේ.
ඒ
අන්න හරි. දැන් අර මම කියපු අදහසේ මේක පොඩ්ඩක් නිදාකරණය කරගන්න එක වටිනවද? දැන් පටිච්ච සමුප්පාදය කියලා ගණිද්දී අපිට හමු වෙන්න ඕනේ ඇත්තම අර ක්‍රියාවලිය. ඒ කියන්නේ බේස් ක්‍රියාවලිය. ඒ කියන්නේ මුල. නමුත් අද අපි පටිච්ච සමුප්පාදය කියන එකනොත් අපි නිර්වචනය කරගන්නේ පටිච්ච සමුප්පන්නව නැත්තම් හේතු ප්‍රත්‍යෙන් උපදින යමක් කියන ලෝකෙට නේද?
ඇත්ත. ඔව් ඔව්.
එතකොට අපි යන්නේ අර පටිච්ච සමුප්පන්න බව කියන තැනට පටිච්ච සමුප්පාදයෙන් මොන හරි දෙයක් උපදිනවා කියන තැනට.
ඔව් ඒ දෙවෙනි එකට යන්නේ.
ඒකට තේනවද පටිච්ච සමුප්පාන්න ස්වභාවය කියන්නේ මොන හරි දෙයක් ඉපදෙන බවට ගන්නව නම් ඒක පටිච්ච සමුප්පාදය කියලා ගන්න බෑ. මොකද ඒක ලෝකෙට අහු වෙන එක.
ඔව් ඔව්.
මම කියපුව ක්ලියර්ද නේද?
එයි එයි. දැන් මේ දැන් මට එන්න ඕන තැන තමයි හම්බුනේ. දැන් මෙතනත් අපි හිතමු දැන් මේක අර ස්ථාවර පවතින දෙයක් හැටියට අපි දැක්කොත් දැන් මේක මෙතන මේ දැන් ලෝකය තුල අපි දකින ප්‍රධාන දෙයක් තමයි හැම දෙයක්ම කිසිම මේ ඇටම් එකක්වත් ස්ටැටික් විදිහට පවතින දෙයක් නෙමෙයිනේ. දැන් මේක දැන් අපි පවතිනවා කියන එක දැන් මම අවිද්‍යාව හැටියට අපි පවතිනවා කියන එක අර يعني දැන් මේ මුල කියලා කිව්වම දැන් අපේ උදාහරණේ තියෙන ප්‍රශ්නේ තමයි අපිට තේරෙනවා දැන් මේක අන්ටච්ව මේ කියන්නේ නිරතුරුව පැවැත්මක් මේ වෙනවා. දැන් අපි ඕක හරි සිතට හරි වෙන දෙයකට හරි ආදේශ කරාම පස්සේ දැන් පවතිනා කෙනෙක් දෙයක් කියන එක දැන් ආපවන සර්කියුලර් විදියට අර සාස්ත්‍රයට එනව නේද?
මම එතන ඔන්නක තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් අර ඇටම් එක ගැන කිව්වහම මම එතන පොඩ්ඩක් කියන්නම්. ආයි බලන්න මම අර මුලින් දැන් ටිකට කලින් කතා කරපු තැන අපිට දැන් ඇටම් එක කියන මයික්‍රෝ ලෙවල් එකට කැඩුවා. එතන අපිට හම්බෙන්නේ නැවත පවතින බවද පවතින බව තුලින් හමු වෙච්ච පවතින දෙයක්ද?
පවතින දෙයක් නේද?
එතකොට එතන තේරෙනවද අපි මුලට කවදාවත් ආමන්ත්‍රණය කරන්නේ නැති බව?
ඔව්.
එතකොට මේ මාම දැන් මේ අදහස් කරපු එක නෙමෙයි අත්‍තරම ප්‍රවැත්ම කියන්නේ. ඒ කියන්නේ ඇටම් එකේ තියෙන ස්වභාවය තමයි මොනව හරි දෙයක් කියන තැනටනේ ඇටම් එක හම්බෙන්නේ.
එයි එයි.
එතකොට මොනව හරි දෙයක් කියන එකේ සාමාන්‍ය ප්‍රොපර්ටි එක මොකද්ද? ඒකේ ඉපැත්මක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, නැස්මක් තියෙනවා.
ඔව්.
ඔක ඕන සංකීර්ණ කළොත් අපිට ගත්ත කියලා ශක්ති මට්ටම් කියලා දෙන්නේ ඔලෙවලවල එක ශක්ති මට්ටමක් මේ කවදාවත් ස්ටැටික් ඒ කියන්නේ ස්ථාවරව තියෙන්නේ නැහැ හැමදෙස්සෙම විචලණය වෙනවා කියලා.
ඔව්.
ඒ විචලණය වෙන ස්වභාවය තමයි ඒ කියන්නේ හැමදෙස්සෙම ලෝකය තුල තියෙන යමක හෝ යමෙකුගේ ස්වභාවය තමයි විපරිණාම වෙන එක. මම මේ කියන්නේ උද්‍යබ්බඥානීය විපරිණාමය නෙවෙයි ඈ. වෙනස් වෙන එක. මේ අඤ්ඤතාවී බව.
ඔව්.
ඒක හොඳට බලන්න අපි අද පැවැත්ම කියලා කතා කරන හැම තැනම හමු වෙන හැම එකේම ඇත්තම අපිට ස්ථාවර එකක් නෙමෙයි නේද හම්බෙන්නේ. අඤ්ඤතාවී බවක් නේද?
ඒ.
එතකොට දැන් ඔය අපි කතා කරන්නේ අර මම දැන් මෙච්චර වෙලා මතක් කරපු පැවැත්ම කියන එක නෙමෙයි. තේරෙනවද කියන්නේ?
ඔව්. ඒ මට තේරෙන එක මට තේරෙන එක දැන් ඒ කියන්නේ තර්කිකුත් ඇත්තටම පැවැත්ම කියන එක බේස් එක කියන එක ගැන තර්කයක් නෑ. දැන් මට පුදු කරගන්න ඕනේ මේක සංකල්පීය වශයෙන් දැන් අපේ අවිද්‍යාව අතවා අවසානයේදී අවිද්‍යාව අපේ නොදන්නකමනේ මේ පැවැත්ම කියලා කියන්නේ.
එතනමම ඒක තමයි මම පොඩ්ඩක් එන්න හිටියේ. දැන් අර පටිච්චසමුප්පන්න කතාවනේ අපි කතා කරන්නේ. මෙතන මේ පටිච්චසමුප්පාදය කියන එක තුල හම්බ වෙන්න ඕනේ අවිද්‍යාවක්, නාම රූපයක්, සංඛාරයක්, විඥානයක් කියන මොනෝhari දෙයක් නෙමෙයි. මේ මෙන්න මේ ක්‍රියාවලියට කියන නමයි පටිච්චසමුප්පාදය. කියන්නේ පැවැත්ම බේස් එකට. එතකොට තේනවද පටිච්චසමුප්පන්න දෙයක් සහ පටිච්චසමුප්පන්න බව කියන්නේ දෙකක් කියලා?
එහේ
අපි අද පටිච්චසමුප්පාදය කියලා අර්ථය කථනය කරගන්නේ පටිච්චසමුප්පන්න දෙයක් ගැන. පටිච්චසමුප්පන්න දෙයක් පවතින්නේ නැහැ. එතනදී එන්නේ කර්මයක් නිසා ඇතිවන ඵලයක් කියන අර්ථය.
ආ
ඔන් කියපු පොයින්ට් එක ක්ලියර්ද? එතන ගැඹුරක් තියෙනවද මම කියපුවේ?
ඒක මට ගැඹුරු වැඩි කියලා කියන්නේ.
ඒ කියන්නේ දැන් මම මාම කිව්වේ දැන් මෙහෙම එකක්. අපිට හිතෙන්නේ ආකාර 12කට හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සංප්‍රයුක්ත කියලා එකිනෙකට අන්‍යෝන්‍ය සංප්‍රයුක්ත වෙලා ගොඩ නැගෙන පටිච්ච සමුප්පාදයක් පවතින බවනි.
ඒ නෑ ඒ වුණාට මෙන්න මෙහෙම එකක් තියෙනවනේ. දැන් උතනේ හැමදෙට අපිට බොහෝ වෙලාවට අහුවෙන්නේ නැති එකක් තමයි. දැන් අපි අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කිව්වහම දැන් අපි සංඛාර පත්‍ය විඥානය කියනකොට අවිජ්ජා පත්‍ය විඥානං කියන එකත් ඇත්ත. අවිජ්ජා පත්‍ය සලායතන අවිජ්ජා පත්‍ය දැන් ඒකට අවිජ්ජා කියන එක හැම එකටම යෙදෙනවා.
අනුන්නහත් අන්න ඔයිට වඩා මම පොඩ්ඩක් ක්ලියර් කරලා දෙන්නද මෙහෙම. දැන් ඔතන අපිට ඒත් හිතෙන්නේ පළවෙනි එක 12 වෙනි එකට පළවෙනි එක 11 වෙනි එකටත් මේ සම්ප්‍රයුක්තයි කියලානේ. නමුත් මෙතන තේරෙන්නේ නැද්ද ඔය පටිච්චසමුපාද ආකාර කියනකොට හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත කියලා හතරක් වෙන්නවනේ.
ඒ
ඔතන තේරෙන්නේ නැද්ද මේ කරලා තියෙන්නේ අපිට හිතෙන්නේ පටිච්චසමුපාදය කියන්නේ පුරුක් 12ක් වගේ කියලා. හැබැයි මෙතන තේරෙන්නේ නැද්ද මේ පුරුක් 12ක් වගේ බුදුහාමුදුරුවෝ ප්‍රත්‍ය 12 පෙන්වුවට මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ කරන්න අර වටපිටාව කියන්නේ කියලා.
ආ.
ඒ කියන්නේ පුරුක් 12 සම්බන්ධ කරන එක නෙමෙයි. මම මේ මතක් කරේ පුරුක් 12 මෙල්ට් කරන එක පුරුකකට ගේන්න තමයි හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත කියලා පෙන්වන්නේ කියන එක.
ආ.
මොකද පොයින්ට් එකද?
පොඩ්ඩක් පැහැදිලි හම්බුනේ. හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත මොකද ඒකේ ඒ අවසාන වෙලාවේදී මොකද ඒකේ
මම ඒ අදහස් කරේ දැන් අපිට තේරෙන්නේ මොකද අවිද්‍යාව තියෙනවනම් සංඛාර වෙනවා අවිද්‍යාව නිසා විඥාන වෙනවා දැන් අර මාම කිව්වේ පළවෙනි එකම අපිට බලපානවා කියලා. නමුත් මෙතන හොඳට තේරෙන්නේ නැද්ද මේ දැන් අපිට අද වැටහිලා තියෙන්නේ මේක නිකන් අර මේ ගාංචු 12ක් එකිනෙකට සම්බන්ධයි වගේනේ.
වගේ
ඔව් ඔව් දැන් ගත්තොත් තේරෙන්නේ නැද්ද පළවෙනි ගාංචුව කවදාවත් 10වෙනි ගාංචුවට සම්බන්ධ කරන්න බෑනේ.
බැ.
ඒක නෝනේ මේක ගාංචු 12ක් වගේ අපිට තේරුණාට. ඒ අපේ තියෙන මොඩකම් නිසා මෙතන ගාංචු 12ක් නෙමෙයි කියන්නේ මේ එකම ගාංචුවක් කියන්නේ අර දෙයක් කියන එකට අහු නොවි ඒ ස්වභාවය කියන තැනට.
හරි. ඔව්. ඔව්. එතකොට ඒ කියන්නේ මේ ගාංචු ඇත්තම 12ම එක එක ගාංචු වල ආපහු දැන් ධම්වල නෙමෙයි ධම්වල ඇතුලේ ඒ කියන්නේ අවසානයේදී එකම බෝලයක් වෙලා.
ඒ කියන්නේ එතනින් මම අදහස් කරේ එක ගාංචුවකින් තව ගාංචු හැදෙනවා කියන එක නෙමෙයි. මේ කියන්නේ අපිට හිතෙන්නේ අවිද්‍යාව ගැදි එක ගාංචුවක් සංකාර ගැදි තව ගාංචුවක් කියලා.
ඔව්.
මම මෙහෙම ස්ක්‍රීන් එක සලකලා බලනවා මේ පොඩ්ඩක් ඇන්දර මණි දෙන්න ටිකක් පෙරේ. හරි පේනවනේ?
හරි, ඒ පේනවා.
හරි, අපිට හිතෙන්නේ මෙන්න මේ මකරද පළවෙනි ගාංචුව අවිද්‍යාව, දෙවෙනි ගාංචුව සංකාර. ඔහොම ඔහොම ඔන්නඔහොමනේ අපිට පේන්නේ.
එහෙම පේන්නේ. ඔව්.
දැන් මෙහෙන් බැලුවොත් මේක පළවෙනි ගාංචුව නම් මේ තියෙන 12 වෙනි ගාන්තුව නම් මේ පළවෙනි ගාන්තුව 12 වෙනි ගාන්තුවට සම්බන්ධ කරන්න බෑනේ. එහෙම වුණොත් වටයක් යන්න ඕනේ නේද?
නෑ. ඒ ඒක තමයි. ඒ ගාන්තුවත් අගාන්තුවේම ඇතුලේ තියෙන්නේ.
ඔව්. ඒ කියන්නේ මෙහෙම අදහස ගන්න එපා. හොඳේ මේ පළවෙනි ගාන්තුව ඇතුලේ තව ගාන්තු තියෙනවනේ.
නෑ. එහෙම නෑ. නමුත් මේ එක එක ගාන්තුවකින් ආපහු දැන් අපිට දැන් සංඛාරපච්ච විඥානං කියලා කිව්වහම එතකොට විඥානපච්ච නාම රූපං කියන එක සංඛාර නාම රූප වලට වැටිලා නේ. ඒ කියන්නේ අර මේවා එක එකකින් මෙහෙ වෙලා තියෙනවා වගේම මේව නැවතත් ආපහු එකට එකතු වෙලා එහෙම
එතන අර මම මුලින් කියව නිර්වචනයට ආවනම් ඔක ලස්සනට තේරෙනවා. මෙතන මේ අපිට හිතෙන්නේ ගාංචුවක් ඊළඟ ගාංචු වලට සම්බන්ධයි නැත්නම් ඊළඟ ගාංචු වලට ප්‍රත්‍යයි වගේනේ.
ඔව්.
එතකොට එතන තේරෙනවද අපි දැන් මේ පටිච්ච සමුප්පාදය කියන එක මොකක් හරි කියන මොකක් හරි අර මොකක් කියන තැනට අරන් තියෙන කියලා එක ප්‍රත්‍යය.
ඔව්.
එහෙම ආවා කියන්නම ලෝකය.
ආ.
මම කිව්වේ මොනව හරි දෙයක් බවට පත් වෙන්නේ ලෝකය අපිට තේරෙන තරින්නේ අද?
ඔව්.
ඒ කියන්නේ අරයා මෙයා ඒ වගේ ගන්න අරකක් මේකක් කියලා.
ඔව්.
අපිට හිතෙන්නේ දැන් ඒ වගේමනේ දැන් මේ මොනෝ හරි 12ක් එකතු වෙලා තමයි මේ කොහොම හරි වෙන්නේ කියලා.
ඔව්.
නමුත් එතන තේරෙනවද අර අල් කයන්න කියන එක එනවා කියන්නෙම මූලික ක්‍රියාවලිය නෙමෙයි හම්බෙන්නේ අපිට.
හරි හරි.
මෙතන මම අදහස් කරේ මම මේ පෙන්වන එක පොඩ්ඩක් බලන්න. මෙතන මම දැන් අර ඉස්සර කිව්වෙක් ගත්තොත් මේ පළවෙනි ගාංචුව 12 වෙනි ගාංචුව ඇතුලේ තියෙනවවත් නැත්නම් පළවෙනි ගාංචුව 12 වෙනි ගාංචුවට සම්බන්ධ වෙනවා කියන එක නෙමෙයි මම මේ අදහස් කරේ. මෙතන ඇත්තනම් වෙන්නේ හොඳට තේරෙනොත් තේරෙයි මෙන්න මේක මේ විදිහට එක බවක් තියෙන්නේ. මෙන්න මෙහෙම යාවෙච්ච කියන්නේ මේ දැන් අපි රත්තරන් බඩුවක් අරන් ගිහිල්ලා මේ අපි කියමු දැන් ධාතු වහන්සේලාට පූජා කරනකොට දැන් ඒ ඒ ඒ පිරිස අරගෙන ඒ සියලු රත්තරන් ටික දිය කරලා එක ආභරණයක් හදන්නේ. අපිට හිතෙන පටිසමුප්පාදයේ හරියට ගාංචු 12ක් දින මාලයක් වගේ. තේරෙනවද? හැබැයි මම මේ අදහස් කරේ ඕක නෙමෙයි ස්වභාවය. අර ගාංචු 12ම දිය කරලා හදන්නේ එක එකක් එක එක මාලයක්.
ආ ආ.
අන්න ඒක තමයි පටිච්චසමුප්පන්න ස්වභාවය කියන්නේ. අපි අද කතා කරන්නේ පටිච්චසමුප්පන්නෙන් දෙයක්.
ආ ආ.
දෙයක් කියන නිර්වචනයට ආපු ගමන් මේ ඇතිකල්ලි මේ වෙයි කියන එකට ගන්න බෑ.
ඔව්. ඉතින් මට ප්‍රශ්නේ ඇති වෙලා තමයි දැන් ඔය අපි හිතපු ඔය සතරන් ටික ඔක්කොම දිනන හැදෙන අර ඒ දෙයක් කෙනෙක් කියන මේක
නෑ මම නෑ ඒක නෙමෙයි ඒක නෙමෙයි මං අදහස් කරේ නෙමෙයි රත්තරන් ඔක්කොම ටික දිය වෙලා එක ස්වභාවයක් හැදෙන්නේ.
ආ
ඒක තමයි මූල පැවැත්ම. අපි ඔය මූල පැවැත්ම අමතක කරලා අපිට හම්බ වෙන දෙයක් ඒ කියන්නේ අපිට හම්බ වෙන රූපයක්, ශබ්දයක්, ගන්ධයක් කියන එක තමයි අපි පටිසමුපාදය අතුරින් විස්තර කරගන්න හදන්නේ.
දැන් ඔය මූල පැවැත්ම කියන එකත් ආපහු අපි නැවත අර ඇත කියන එක තුලම ඒ ඇත කියන එක තුලම නෙමෙයි. ඒ කියන්නේ මම මහන්සි
මාම කියන එක මම මෙහෙම කියනවා ඔය ආයි ඔය මූල පැවැත්ම කියලා ගත්තේ කොහෙන්ද දන්නවද? මූල පැවැත්මක් කියලා එකක් අරගෙන ඔය ගත්තේ දැන්.
හරි.
තේරුණාද? එතකොට දෙපැත්තම වෙනවා. එතකොට මාම කිව්වා වගේ ශාස්ත්‍ර උච්චේත දෙපැත්තම වෙනවා. එතකොට පැවැත්මක් ඇතත් වෙනවා, පැවැත්මක් නැතත් වෙනවා. හැබැයි ආයමතක වෙනවා. පැවැත්මක් ඇති වෙන්නේ, පැවැත්මක් නැති වෙන්නේ පැවැත්ම ඇද තියෙන හින්දා කියලා.
හරි හරි හරි.
මම නිකන් කරළු උදාහරණයක් කියනවා. අර මුලින්ම කිව්වා වගේ. දැන් මාම මෙහෙම මාත් එක්ක කතා කර කර ඉන්නකොට හරිද විශේෂයෙන් අපි කියන්නේ අපි මානසිකාරය කරනවාද? දැන් මම කතා කරන්නේ හාමුදුරුවොත් එක්ක. දැන් මම ඊළඟට මේක කියන්න ඕනේ. එහෙමද කියන්නේ නැත්නම් ෆ්ලෝ එකට අපේ මේ සාකච්ඡාව යනවද?
ෆ්ලෝ එකට යන්නේ. ඔව්.
අන්න හරි. ඔය ෆ්ලෝ එක ඇතුලේ අපි කතා කරන මාතෘකාවක් නැත්නම් මම දැන් මාම මොනවා හරි ප්‍රශ්නයක් කිව්වහම මම ඒකට උත්තරයක් දෙනවා. අපිට අර ෆ්ලෝ එක අහු නොවි අර ප්‍රශ්නේනේ අපිට ටැකල් වෙන්නේ.
එහේ.
සරලව මම මෙහෙම නිකන් රළුවෙන් උදාහරණයක් ගෙනනම් අපිට එක දිගට වචන කතා කරන්න පුළුවන් කියන අදහස මේ ඩිස්කෂන් එකේ අපිට ප්‍රමුඛ වෙන්නේ නැහැ නේද?
නෑ.
අපිට ඒක ප්‍රමුඛ වෙන්නේ නැතුව අර වචන වලින් කතා කරපු ප්‍රශ්නයක් අල්ලගෙන අපි දඟල ඉන්නේ.
ඔව්.
එනවා මම උතර පැවැත්ම කියලා ඔය උපමාවෙන් අදහස් කරේ අර වචන එක දිගට පිට වෙන ස්වභාවය.
ආ ආ
ආ. ඒක කවදාවත් හම්බෙන්නේ නැහැ
නේද? නෑ.
ඇත්තම මේක අපිට වැඩක්ම නෑනේ අපිට එච්චර ෂුවර් නෙහෙම වෙනවා කියලා.
ඔව්.
ෂුවර් කොච්චරද කියනො නම් අපිට ඒක දැනෙන්නේවත් නෑ.
නෑ.
ඔන්න ඕකෙන්ම ගන්න ඇඟ කියලා එකක් පවතින බව අපිට තේරෙන්නේ නෑ නේද?
නෑ.
බර කිරුවොත් බරක් නැද්ද ඕක?
ඔව්.
හැබැයි අපිට පුළුවන් මේ ලෝකේ ඉන්න ඩයිනෝසරස් කෙනෙක් ගෙනවත් ඌට බැයිද උඩ පයින්න පොළවේ?
ඔව්.
එතකොට තේරෙනවද එයාට ඒක බරක් විදියට දැනෙන්නේ නැති බව?
නෑ. ඔව්.
ඉතින් නිකන් ගන්නකො කිලෝ දැන් අපේ ඇඟ බැලුව සාමාන්‍ය සිමෙන්ති කොට් එකමාරක් වගේ බරක් ඇතිනේ.
ඔව්.
ඔය සිමෙන්ති කොට් එකමාරක් හાર્ඩ්වෙයාර් එකකින් ගෙනලා කවදාවත් අපිට පුළුවන් උඩ දාන්න?
බෑනේ. ඔව්.
හැබැයි අපේ මේ සිමෙන්ති කොට්ට එකම ආරක තියෙන මේ බර අපි බය නැතුව උඩ දානවා නේද?
ඔව්.
ඔච්චර දෙයක් නෑ. අතක බර කොච්චරද කියනවා. අතක බර කිලෝ එකක් නම් කිලෝ එකක් උසන කොච්චර මාරුද? හැබැයි අත නිකම්ම උසනව නේද?
ඒයි.
ඒකට එන්නද එතන බර අපිට තේරෙන්නේ නැති මට්ටමකටම පස්සියන් වෙලා තියෙන්නේ කියලා. ඇත්ත අපි කතා කරන්නේ හැමදාම අත උඩ තියෙන බර හෝ අත උඩ නැති බර මිසක් අතේ බර නෙමෙයි.
එහේ
ඔන්න ඔය අතේ බර ගැන තමයි බුදුහාමුදුරුවෝ පටිසමුපාදයෙන් පෙන්නන්නේ.
ඔව්
ඔව්. නමුත් අපි අද පටිසමුපාදයෙන් විස්තර කරගන්න හදන්නේ අත උඩ තියෙන බර ගැන.
හරි හරි. මේ තව අම්මලා දැන් එතකොට මේක මේක හට ගැනීම. දැන් මේකෙත් මේකත් පැවැත්මක් තුලනේ යන්නේ. එතකොට මේකේ පැවැත්ම මොකද්ද? මේක දැන් මේකත් පටිසමුප්පන්න ක්‍රියාවලියක් තුල යන්න ඕනනේ. ඔය කියන අපි කියන ඔය මූල තත්වය
ඒකත්
ඒකත් යම්කිසි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් තුල නේද?
ඇත්තරම පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් නෙමේ, පටිච්ච සමුප්පන්න බවමයි ඔය මූල පැවැත්ම.
හරි.
ඒක නෝමන් කිව්වේ. ඒකයි මම අර බව කියලා වචනයක් ටිකක් දැම්මේ අර අල් කයන්න අයින් වෙන බෙන්ට පොඩ්ඩක් හිතන්න කියලා.
හරි. ඔව්.
තේරෙනවද? අපිට අර මාම කිව්වා වගේ අපිට කවදාවත් ඔය පටිච්ච සමුප්පන්න බව හම්බෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේ පටිච්ච සමුප්පාදයක්.
ඔව්. ඔව්.
තේරෙනවද කිව්වේ?
හ්ම්.
එතකොට තමයි අපිට හිතෙන්නේ මේ ආයතනේ මේ මොකද පටිච්ච සමුප්පන්න වෙති වෙනවා ඊට පස්සේ ඒක නිරුද්ධ වෙනවා කියලා.
ඒයි.
හැබැයි හොඳට තේරෙනද? දැන් අර අර්ථයෙන් ගත්තාම ආයතනයක් හදනවා කියන්නේ අර මූල පටිච්ච සමුප්පන්න බව හම්බෙන්නේ නැති හින්දා කියලා.
ඒක තමයි. ඒයි. ඒයි.
ඔව් අවතන හැමදේම ඒ
සමහරවිට
ඔය එතනදී ඒ ආයතනයේ විදිහට අපිට දැන් මේ පෙනෙන මට්ටම අපි සමුදේ විදිහට සමුදේකේ බැලුවොත් එතකොට පටිච්ච සමුප්පන්න බව අහුවෙන්නේ නැද්ද?
නෑ, එතනත් අපිට ආයි තේරෙන්නේ මම පෙනීම කියලාද මගේ පෙනීමක් කියලාද බලන්න. තේරෙනවද කිව්වේ?
ඔව් ඔව්.
පෙනීම කියලා අපිට තේරෙන්නේ මමත්වයේද මට පෙනීමක් තියනවා කියලා.
ඔව් මට පෙනීමක් නෑ. මම බැලුවේ දැන් අපිට දැන් පටිච්ච සමුප්පන්න බව හුවෙන්නේ නෑ කියන්නේ ඔබ වහන්සේ. එතකොට අපිට හම්බෙන්නේ පටිච්ච සමුප්පන්න වෙච්ච දෙයක් වාගෙනේ.
ඔව්.
ඔව් ඒකේ අවසාන ප්‍රතිඵලය වාගෙනේ. එතකොට අපිට මේ අවසාන ප්‍රතිඵලයේ සමුදේ බලලා මේ
දැන් එතන අපිට එතන සමුදේ බලන්නද වෙන්නේ එතන කෙලින්ම ඇති බවකට දහම් වෙන්නේ දෙයක්.
ඇති බවකට.
එතකොට තේනවද එතන උච්චේ ශාසතයි කියලා?
ඔව් එහෙම. ඔව්.
තේරෙනවද මං කිව්වේ? මම ඒක අර පොඩ්ඩක් අර දැන් අර මම අර මම කිව්වේ මම මමත්වයේ මැදට දාලා මගේ නෙමෙයි කියලා මම දෙපැත්තට පොඩි ග්‍රාෆයක් පෙන්නුවේ.
එහෙමයි.
අන්න එතනින් පොඩ්ඩක් ගන්නකෝ. ඒ කියන්නේ වෙන මොනවද හිතන්නද හොඳට බලන්න. පෙනීම කියන එක පැවැත්ම කියලාද හම්බෙන්නේ නැත්නම් මගේ පෙනීම කියලා දැනින්ද හම්බෙන්නේ කියලා? ඒනේ මම පෙනීමද මගේ පෙනීමද කියලා?
මේ සමාන අපිට දැන් මට පොඩ්ඩක් සමා වෙනවා අපිට දැන් උතරත් අපිට සමුදේ දැකීමෙන් ඒ කියන්නේ අපිට වෙන ඕක බලන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඒක නිසානේ දැන් බුදුහාමුදුර සමුදේ දකින්න කියලා කියන්නේ නේද?
මම එතන අර මම එදත් අර මුලින්ම අර මමට කියදී මම කිව්වේ ඔතන බලන්න දකින්න කියලා තියෙන්නේ එක්කෝ අභිජානාති නැත්නම් පජානාති. එතකොට ඔය 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 අභිජානාති හෝ පජානාති කියන්නේ අපිට බලන්න පුළුවන් මානසිකාරයක් කරන්න කියන තැන නෙමෙයි. ඔය කියන්නේ ධම්මස. ඇත්තටම තේරෙන්නද මම මේ කියපු විස්තරෙන් ධම්මස 15ක් හමු වෙන්නේ පටිච්ච සමුප්පන්න බව. නමුත් එහෙම නොවන තාක් අපිට හමු වෙන්නේ දෙයක්.
හරි.
පහළම කියන්නේ.
ඔව්. ඔව් දැන් හම්බුනේ උතන්ට එන්න හරි දැන් කෙනෙක් අපිට දැන් අපිට උතන ඔයත් ගැඹුරු අවස්ථාවක් නේ. එතකොට ඒකෙදි ඒ කියන්නේ දැන් යම් කිසි ප්‍රමාණයකට අපිට සිද්ධ වෙනවනේ දැන් මේ ක්‍රියාවලිය උදේක අපිට දැන් ඉන්ටෙලෙක්චුවලි ඔය විදියට අපිට කතා කරන්න පුළුවන්. නමුත් මේක මේ දැන් අපිට සතිපට්ඨානෙ හද කරන්නේ.
ඒ කියන්නේ ආයි මාම බලන්න සතිපට්ඨානෙ හැමතැනම තියෙන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කියන එක. හැමතැනම තියෙන්නේ පජානාති.
ඔව්.
නැත්නම් සම්පප්පඥාය දට්ටබ්බන් කියන දන.
ඔව් සමාතනකට සික්ඛති කියලා.
ඔව්. ඒක තමයි සික්ඛති කියලා තැන සම්බන්ධ වෙනව නේද පජානාති කියන අර්ථයත් එක්ක. එතකොට තියෙනවා. ඒක හැමතිස්සෙම සම්‍යක් ප්‍රඥාව තියෙන කෙනා තමයි හික්මීම හම්බෙන්නේ. ඒකනේ රකින්න සීලයක් හා පීඩන සීලයක් කියලා දෙකක් වෙන්නන්නේ ප්‍රතිපදාවේ. ඒතර සික්කති කියන්නේ පවතින නැත්නම් තමන් තුල හට ගන්න නැත්නම් ස්ථාවරණ සීලය. ඒ තාක් අපි සීලයක හිටෙන්න හදනවා.